ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්.
දේශගුණික විපර්යාස හේතුවෙන් ස්වභාවික ආපදාවන් දිනෙන් දින වැඩිවන කාලයක් අපි මේ ගත කරමින් සිටින්නේ. ආන්තික දේශගුණික තත්ත්වයන් හමුවේ දේශගුණික අනාතයින් නැත්නම් ක්ලයිමේට් රිෆ්‍යුජීස්ල බවට පත්වෙන අවදානමත් සමගයි අපට ජීවත්වීමට සිදු වී තිබෙන්නේ. ඉතින් ලෝක දේශගුණික විපර්යාස හමුවේ ඕස්ට්‍රේලියාවේ ඇතිවන කාලගුණික විපර්යාස පිළිබඳවත් දේශගුණික විපර්යාස අවම කර ගැනීමට රට විදියට අප ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් වැදගත් සාකච්ඡාවක් ඔබ වෙත ගෙනීමටයි මේ සූදානම් වන්නේ. ඒ සඳහා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනෙන් අපි අද දේශගුණික විපර්යාස ඇතුළු පාරිසරික කායික විද්‍යාව පිළිබඳ පශ්චාත්පාදිධාරී ආචාර්ය කිත්සිරි දසනායක මහතා සම්බන්ධ කරගනු ලබනවා. අයිබෝවන් ආචාර්යතුමනි,
අයිබෝවන්.
ඕස්ට්‍රේලියාවේ මේ දිනවල සාමාන්‍ය කාලගුණික රටාවන් වලට වඩා වෙනස් වීම් අපට අත්දකින්නට ලැබෙනවා. ඒට හේතුව කුමක්ද?
කාලත්තිබුණේ සමතුලිත දේශ ගුණේ වෙනස් වීමන් නිසා සාමාන්‍ය සමතුලතාව වෙනස් වෙලා කැළඹීම් ඇති වෙන ස්වභාවයක් තමයි වායුගෝලයේ තියෙන කැළඹීම් ඇති වෙන ස්වභාවය ගැන තමයි අපි මේ අත්විඳින්නේ. ඒ විනික වෙනස් වීම ඇති වෙන්නේ මොන හේතු මතද? අපි දන්න වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වාතය, එහෙම නැත්නම් තවත් ඒ වගේ කාලගුණ විපාර ඇති කරන වායු වර්ග, මීතේන්, එහෙම නැත්නම් නයිට්‍රස් ඔක්සයිඩ් වගේ තියෙන මේ වගේ ඒ වායු වර්ග ප්‍රමාණය සංහිතිය වෙනස් වෙලා ඒවා වැඩිවීම පවතින මේ අවුරුදු 100ක් වගේ අතුරු කාලයක් ඇතුළත මේ කාර්මිකකරණයෙන් පස්සේ වෙනස් වෙච්ච විශාල ශීඝ්‍ර දිනුවත් එක තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. දැන් වායුගෝලයේ ගත්තාම මේකේ මේ තාප සමතුලිතතාවය වෙනස් වෙලා තියෙනවා. මේ තාපය රඳවා ගැනීමේ හැකියාවක් තියෙන වායු වර්ග වැඩි වීම නිසා. ඒ විතරක් නෙවෙයි, ඒකින් සාගර ජලය, විශේෂයෙන්ම සාගර ජලය උඩ මේ මතුපිට ජල තට්ටු විශාල වශයෙන් රත් වීමට පටන් ගන්නවා. මේ රත් වීම නිසා තමයි මේ වායු සංසරණය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන්නේ. දැන් මේක ඇත්ත වශයෙන්ම අර මේ ඩොමිනෝ ඉෆෙක්ට් එකක් වගේ වෙලා තියෙනවා. ඒ කියන්නේ වායුගෝලයේ රත් වීම පමණක් නෙවෙයි, විශේෂයෙන්ම මේ සාගර ජලය රත් වීම දැන් ගත්තාම අපේ පෘථිවියේ 70%ක් ආවරණලා තියෙන්නේ සාගර වලින් වතුරින්. එතකොට මේ සාගරයත් ඊළඟට මේ වායුගෝලෙත් මේ තාපය ප්‍රවාහ ගැනීම වැඩි වීම නිසා මුහුදු ජල සංසරණය, වායු සංසරණය විශාල වශයෙන් වෙනස් වෙලා තියෙනවා. වාතය රත් වුණාම මේ සාගරවලින් පමණක් නෙවෙයි, ඕනෑම ජලාශයකින් ජලවාෂ්ප වෙන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට වායුගෝලයේ තියනවට වැඩිය අවශ්‍ය ප්‍රමාණයට වැඩි ජලවාෂ්ප ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට වායුගෝලයේ රත් වීම නිසා වායුගෝලයට රඳවා ගන්න පුළුවන් ජලවාෂ්ප ප්‍රමාණයක් වැඩි වෙනවා. නැත්නම් වායු ගොඩක් රත් වුණ නැත්නම් වෙන්නේ සාමාන්‍ය අවස්ථාවලදී වෙන්නේ ජලවාෂ්ප ප්‍රමාණයක් වායුගෝලයක තියෙනවා, ඒ ටික වැස්ස හැටියට පල්ලෙහාට වැටෙනවා. මේ තමයි සාමාන්‍ය චක්‍රය. මේ අනවශ්‍ය ප්‍රමාණයට ජලවාෂ්ප වායුගෝලයේ රත් එකතුනාම ඒ සමතුලිතය ගැඹුනාම වායුගෝලයේ වැඩිපුර තියෙන ජලවාෂ්ප ප්‍රමාණය වැඩි වුනාම ඒක තියෙන මේ චාලක ශක්තිය වැඩි වෙනවා. එතකොට තමයි එක්තරා පැත්තකට වෙන්න පුළුවන් අතිවිශාල වශයෙන් වර්ෂාව ඇති වෙන්නේ. ඒ වැටෙන වර්ෂාවේ ජල බිඳුවල ප්‍රමාණයත් වැඩි, අර තීව්‍රතාවයත් වැඩි. එතකොට මේක පැත්තකට මේ යාන්ත්‍රික වර්ෂාපති නිසා ගංගොතල තියෙන්න පුළුවන්. ඒ වගේම තවත් පැත්තකට දැන් මේක විශාල පරාසයකට පැසිරලා වැටෙන්න ඕන නැස්ස දැන් වැටෙනවා එක තැනකට. ඒක වැටෙන්නේ අධි තීව්‍රතාව වර්ෂා හැටියට. එහෙම වුණාම වෙන්නේ එක පැත්තකට වතුර වැඩි වෙනවා, අනිත් පැත්තට ඒ වතුර ලැබෙන්න ඕන අනිත් පැතිවලට නැති වෙලා ඒ පැත්ත නියම් තත්ත්වයක් ඇති
වෙනවා. ඔව් ආචාර්යතුමනි, මේ ගිම්හාන ඍතුවේ වෙනදා දක්නට ලැබෙන ලැව්ගිනිවල අඩුවීමටත් ඒ වගේම නිව් සවුත් වේල්ස් හා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තවල ඇති වුණු දරුණු ගම් වතුර තත්ත්වයන්ටත් බලපෑ දේශගුණික හේතු මොනවාද?
මේ දෙකට එකිනෙකට සම්බන්ධ නැති වුණාට මේ ලැව්ගිනි ඇතිවීම සහ ගම් වතුර ඇතිවීමට හේතු වන කාරණා කොවිඩ් එකට සම්බන්ධයි. දැන් ලැව්ගිනි ඇතිවීමට අවශ්‍ය තත්ත්වයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනි තමයි උෂ්ණත්වය වැඩි වෙන්න ඕනේ. ඊළඟට වියළි කාලගුණයක් තියෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි, අර වෘක්ෂ ලතාදී ඒ කියන්නේ අර ගිනිගිනීමට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඒවා වියළි තත්ත්වයකින් තියෙන්නත් ඕනේ. මේතර තමයි අර ලැබෙන්නේ නැති වෙන්නේ. දැන් උෂ්ණත්වය, වාතය උෂ්ණත්වය වැඩි වෙලා වියළි කාණු නැති වෙන එක පැත්තකින් ඇති වෙන්න පුළුවන්. එතකොට දැන් අනිත් පැත්තෙන් ගම් වතුර ඇති වෙන්නත් හේතු ගණනාවක් අවශ්‍ය වෙනවා. ඒ තමයි අර මම කලින් කියපු විදිහට අසාමාන්‍ය විදිහට වර්ෂාව ලැබීම, ඊළඟට ලැබෙන වතුර ප්‍රමාණය ඉක්මනින්ම බැහැල යන්න අවශ්‍ය තත්ත්වයන් නැතිවීම, කියන පොළොට උරා ගන්න හැකියාවක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අර සාගර විශේෂයෙන්ම මුහුදු කරේ අයිතිගේ වර්ෂාපතනය ගොඩක් වැඩි වුණොත් එහෙම සාගර ජල මට්ටම වැඩි වෙලා තියෙන නිසා මේ දේශගුණික විපර්යාස නිසා අර වතුර ගංගොතර බැහැල යන්න වෙලා යනවා. එතකොට ගංගොතරේ තීව්‍රතාවය වැඩි වෙනවා. දැන් මේ දෙක ඇති වෙන්නේ කොහොමද? දැන් ගංගොතර ඇති වෙන්න ප්‍රධාන හේතුව මේ ඔස්ට්‍රේලියාවේ බලපාන ප්‍රධාන දේශගුණික පිළිබඳ ඇති වෙන පද්ධති කීපයක් තියෙනවා. එකක් තමයි වෙන්සෝ කියන පැත්තේ. එල්ඩිනෝ සදර්න් ඔසිලේෂන්, ඊළඟට මේ තව තියෙන මේ සදර්න් ඇමුලර් මෝඩ් කියන එක, කියන්නේ දකුණු සාගරේ සාගර ප්‍රධාන සාගර තුනක් තියෙනවානේ ඔස්ට්‍රේලියාවට. එක පැත්තකින් ඉන්දියානු සාගරය, දකුණු පැත්තෙන් ඇන්ටාර්කටික් ඕෂන් එක, ඊළඟට මේ බටහිර පැත්තෙන් තියෙන මේ පැසිෆික් ඕෂන් එක. මේ මුහුදු මේ සාගර පද්ධති තුනේ ඇති වෙන තත්ත්වයන් මත තමයි ඔස්ට්‍රේලියාවේ දේශගුණික කියන එක තීරණය වෙන්නේ. ඔස්ට්‍රේලියාවේ පැසිෆික් සාගරයේ ඇති වෙන තත්ත්වයක් තමයි, කියන්නේ මේ එල් නිනෝ එල් ලානිනා කියන සංසිද්ධිය. ඒකට තමයි එන්සෝ කියන පද්ධතිය. එල් නිනෝ සදර්න් ඔසිලේෂන්. සමහර වෙලාවට එල් නිනෝ කියලා කියන, සමහර ලා නිනෝ කියලා කියන. එහෙම නැත්නම් ඒ දෙක වෙනස් වෙන්නේ නැතුව තියෙන අවස්ථා තියෙනවා. මේ මෑත කාලේ ගැවුද්දෙත්, ඊළඟට මේ අවුරුද්දෙත් මේ එන්සෝ කියන දේශගුණික පද්ධතිය ඇත්ත වශයෙන්ම ලා නිනා කියන පැත්තට හැරිලා තියෙනවා. ඒ නිසා ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර මුහුදුකට ප්‍රාන්තවලට විශාල වශයෙන් වර්ෂාපතනය ලැබිලා තියෙනවා. විශාල වර්ෂාපතනය පොළොව හොඳටම තෙතමනයි තියෙනවා. එතකොට වැහෙන අතර විශාල වේගින් බහැලා යන්න පුළුවන් දියුණුවක් නෑ. මොකද හේතුව, ඒකට හේතුව තමයි අර සංවර්ධන පද්ධතිය. විශාල වශයෙන් ස්වභාවික පද්ධති තිබිච්ච තැන් අපි වෙනස් කරලා ආවෙන උට නගර ව්‍යාප්ත කරලා තියෙනවා. ඊළඟට පාරවල් කොන්ක්‍රීට් කරපු, ඒ කියන්නේ පේව්ඩ් ඒරියාස් වැඩි කරලා තියෙනවා. එතකොට වැහෙන වතුර ඉක්මනින් බහැලා යන්නේ නෑ. තමයි බහැලා යන කොළ කොටා ගන්න විදියට. ඊළඟට සංවර්ධන කටයුතු නිසා අර සාමාන්‍යයෙන් තියෙන මේ ෆ්ලඩ් ප්ලේන්ස් කියලා වතුර, කියන්නේ ගම් වතුර පිටත යන ප්‍රදේශ තුන අපි ඒවලත් සමහරට නගර ගම්මාන හදලා තියෙනවා. අලුත් සංවර්ධන කටයුතු කරලා තියෙනවා. එතකොට ඒ වතුර ඒ නිසා එක වැස්සක් වැස්සාම වතුර එකතු වෙලා යන උතුර ඉක්මනින් බහැලා යන විදියක් නෑ. එතකොට අර දැන් අර මං කිව්වා මේ ලා නිනා කියන தත්ත්වයේ ඇති වෙනකොට අර ඉන්සෝ මේ සංසිද්ධිය මත ඒත් එක්කම මේ ඔස්ට්‍රේලියාවට බලපාන තවත් දේශගුණික පද්ධතියක් තියෙනවා. ඒ තමයි අර මං කිව්වේ සදර්න් ඇමුලර් මෝඩ් කියන එක. ඒක තමයි දකුණු ඇන්ටාර්කටික් සාගරයේ සාගර ජලය සංසරණය වීමේ නිසා ඇතිවන වායුගෝලීය තත්ත්වයක්. දැන් මේ සදර්න් ඇමුලර් මෝඩ් කියන එක සමහර වෙලාවට සාමාන්‍ය තත්ත්වයේදී ඒ සාමාන්‍ය දේශගුණිය තියෙනවා. එහෙම නැත්නම් මේ සදර්න් ඇමුලර් මෝඩ් එක පොසිටිව් පැත්තට එනකොට, පොසිටිව් කියලා කියන්නේ මේ ධනාත්මක පැත්තට එනකොට, ඒ සීතල වාතය ඔස්ට්‍රේලියාවේ දකුණු වෙරළවලට කිට්ටුට එන්නේ ගොඩක් ඈතින් තියෙනවා. මෙන්න මේ ලානිනා තත්ත්වයක් මේ සදන් ඇලුවින මෝඩ් එකකින් ඇති තත්ත්වයක් මත තමයි අර පැත්තට අධික වර්ෂාපතන ඇති වෙද්දී අත්තර වශයෙන්ම ගත්තාම දකුණු ටැස්මේනියාවට, දකුණු ඔස්ට්‍රේලියාවට, ඊළඟට බටහිර ඔස්ට්‍රේලියාවට අත්තර වශයෙන්ම සාමාන්‍ය නියර තත්ත්වයක් මේ දශක තියෙනවා. අර පැත්තේ ගංගොතර කරද්දී මේ පැති වීදු. මේ නිසා සාමාන්‍ය ගිම්මානින් තුර දකින්න පුළුවන් ලැබුණු තත්ත්වය ඇති වෙන්නේ නැති වෙන්නද ඇතුළේ හේතුව තමයි ඇත්ත වශයෙන්ම අර අවුරුදු ගණනාවකට සැරින් සැරේ ලැබුණ නැති වෙලා මේ අවුරුද්දේ ඇත්ත වශයෙන්ම ගිනි ගන්න අවශ්‍ය දේවල් නැහැ. ඇත්ත වශයෙන්ම මේක නැහැ, නැවත ඇති වෙන්න පුළුවන්.
ඕස්ට්‍රේලියාව රටක් විදිහට දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවද?
පළවෙනිම මම දකින හැටියට මේ දේශගුණික විපර්යාස විශාල ප්‍රශ්නයක්. මේක අපි සියරම එකතු වෙලා විසඳිය යුතු ප්‍රශ්නයක් කියන එක තාමත්ම හරියටම සමාජගත වෙලා නැහැ. ඒකට හේතුව තමයි මේ ප්‍රශ්නේ මේ දේශපාලන කරණීය වෙලා ඊට පස්සේ ඒක ද්‍රවීකරණය වෙලා සමහර සමාජය තාමත් සැලකිත ප්‍රමාණයක් ඉන්නවා මේ දේශගුණික විපර්යාස මිනිසා විසින් ඇති කළ දෙයක් නෙවෙයි කියන එක පිළිගන්න. මේක ඒක විදිහට විශ්වාස කරන කොටසක්. මේක මේ විදිහට තියෙන බෑ. මේ මේ ප්‍රශ්නේට පිළිතුරු දෙන්න පොදු එකමතාවය ඇති වෙන්න ඕනේ. මේකම ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට අපි සිහින් ගේන්න ඕනේ කියන එක. එතකොට ඒ සඳහා අවශ්‍ය වැදගත්ම දේ තමයි මේක ජාතික ප්‍රතිපත්තියක් හැටියට පිළිගන්න එක. එතකොට මේ සඳහා අවශ්‍ය වෙන මේ අනුවර්තනයේ උපාය මාර්ග. මොකද හේතුව දැන් දේශගුණික විපර්යාස තිබලා තියෙන පහුගිය අවුරුදු 100 කාලයක් තුළ අපි සෑහෙන වෙනස්කම් ඇති කරලා තියෙන මේ දේශගුණික ප්‍රතිපත්ති තරක් මන්ද. ඒ ප්‍රතිපත්ති කොහොමද ගිනන දේවල් ක්‍රියාමාර්ග අපි කොහොමද මේ 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 සමාජයේ ක්‍රියාවට ලංකන්නේ? ක්‍රියාවට ගන්න අවශ්‍ය වෙන සමහර නීති රෙගුලාසිල් වගේ මන්නේ මේවා සඳහා මේවා ගැනීම තමයි ඊළඟට අවශ්‍ය වෙන. උදාහරණ කෙනෙක් ගත්තොත් එහෙම දැන් පාලනයක් නිමිති විදිහට වෙන සංවර්ධන පිටපත් නගර ඊළඟට ව්‍යාප්ති උදාහරණ වශයෙන් ගත්තොත් එහෙම අර කියන්නේ ෆ්ලඩ් ප්ලේන්ස් වල කන්ස්ට්‍රක්ෂන් වගේ කරනකොට ඉතාම වෙනදක් වෙනවා. මේ සඳහා අවශ්‍ය ඒ ගම් අතර බලපෑමක් ඇති වෙනවද, ඇති වෙන විස්තරහට ඇති වෙන ආන්තික අධික වර්ෂාපතන ඇති වෙන තත්ත්වයන් වල ඔරපු දෙන විදිහට මේ හදන්නේ මෙන්න මේ විදිහට. ඊළඟට ඒවා බාධා ඇති වෙන්නේ නැති විදිහටද මේ කරන්නේ? මොකද්ද මේ පරිසර ඇති වෙන බලපෑම් මොනවද? ඒ ගැන හරියටම නිසි අධ්‍යයනය කරලා තියෙනවද? අධ්‍යයන තරක් මදි ඔච්චරද වෙන බලපෑම ඒවා මේ හරියටම ගණන් බලලා තියෙනවද? ඒ කියන්නේ නැති වෙන ඉම්පැක්ට් එක මොකද්ද කියන එක. මේ දේවල් ඉපිලිමන් කරනවා නම් ඒවත් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ඉතිර විලාති ඉතාමත්ම අවශ්‍යයි. ඊළඟට තවත් එකක් තමයි පොදු පිළිගැනීම කියන එක ඇති වෙන්න නම් මේක සමාජගත වෙන්න නම් මේ රටේ හැම මුඩා ළමයෙක් ඉඳලා වැඩිහිටියෝ දක්වා සියලු දෙනාම මේ ප්‍රශ්නේ පිළිබඳව හොඳ දැනීමක් තියෙනවා. ඒක කරන්නත් අත වශයෙන්ම මේ තත්ත්වයේ මේ දැනුම ඇති කිරීම සඳහා ඉස්කෝලවල රජ පාසල් වල පමණක් නෙවෙයි වැඩි පොළවල් නම් එහෙම තමයි මේ සම්බන්ධයෙන් දැනුම බෙදා ගැනීමක් කෙරෙන්න ඕනේ. එතකොට තමයි අර පොදු පිළිගැනීම වඩා තීව්‍ර වෙන්නේ. දේශගුණ විපර්යාස ඇති කරන ප්‍රධාන හේතුවක් වෙන්නේ මේ ෆොසිල ඉන්ධන භාවිතය. මෙන්න මේ බලශක්තිය කියන ඉතාමත් ඉදිනා ජීවිතය අවශ්‍ය දෙයක්. එතකොට අපි කොහොමද මේ වෙනත් දැන්ට මේ ඔය දේශගුණය වෙනස් කරන කාබන් ඩයොක්සයිඩ් ඇති කරන ෆොසිල ඉන්ධන වෙනුවට වෙනස් ෆොසිල ඉන්ධන විශේෂයෙන්ම ඔය මේ පුනර්ජීවජනන ඉන්ධන වලට සූර්ය බලශක්තිය සුළඟ මේවා වඩා මීටරින් ව්‍යාප්ත කරන්නේ කොහොමද? ඒකින් අපි කොහොමද සාල වශයෙන්ම මේ තාමත් ෆොසිල ඉන්ධන ඉතා විශාල වශයෙන් අපි පාවිච්චි කරමු මේ වෙනුවට අපිට වෙනත් පුනර්ජන්න ඉන්ධන වගේ දේවල් කොහොමද මේ බලශක්තිය කොහොමද ගේන්නේ කියන එක තාම වෙනකම්. ඊළඟට බලශක්තිය වෙන උදාහරණ පදයෙන් ගත්තොත් අපි ගත්තාම දැන් ඔය කාර් නිෂ්පාදනය කරන්න පුළුවන් ද්විත්ව ඉන්ධන තියෙන. එහෙම නැත්නම් විදුලියෙන් වැඩ කරන ගේන්න පුළුවන්. මේකෙන් 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 අපිට පේනවා මේ අර මේ ඉන්ධන භාවිතය අඩු වෙන්න පුළුවන්. නමුත් විදුලි බලින් ක්‍රියාත්මක වෙන වාහන නිෂ්පාදනය කරන්නේ මුළු වාහනේ ජීවිත කාලය තුලම මේ ඇති කරන අර බීන් අවුට් ගෑස් වලට වැඩිය වියදමක් එක නිෂ්පාදනය කරන්න බැහැ වෙනවා නම් එහෙම ඒ කාර්කින් ඇති වැඩිකුත් නැහැ. ඒ නිසා පරිවර්තන කාලයක් විකල්ප යෝජනා කිරීමේදී ඒ අදාළ කර්මාන්ත සමග සහයෝගයෙන් තමයි පියක කරන්නේ. ඒ සඳහා අවශ්‍ය දේවල් දැනුම එතකොට ඒ තාක්ෂණය දියුණු කිරීම සඳහා රජයේ පැත්තෙන් පර්යේෂණ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්නේ. එතකොට තමයි එහෙම කරනහම තමයි ඒ කර්මාන්ත මේ ප්‍රාත්මයට එකතු වෙන්නේ. තාපිත කාලයක් ඇතුළත විශාල පින්මක් පණින්න පුළුවන් උපාය මාර්ග සහ මාර්ග තමයි ගන්නේ. එහෙම නැතුව මේක ඊළඟ පරම්පරාවට බාර දෙන්නේ නැතුව මේ අද මේ අපි අවුරුදු සේවානති සේවනස් කරපු පරිසරයේ කාල දේශගුණේ වෙනස් වීම සඳහා දැන් ක්‍රියාමාර්ග ගැනීම තාමත්ම අත්‍යවශ්‍යයි.
ලෝක දේශගුණික විපර්යාස හමුවේ ඕස්ට්‍රේලියාවේ ඇතිවන කාලගුණික විපර්යාස පිළිබඳවත් දේශගුණික විපර්යාස අවම කර ගැනීමට රටක් විදියට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් වැදගත් සාකච්ඡාවක් අපි අද ආචාර්ය කිත්සිරි දසනායක මහතා සමගින් සාකච්ඡා කරමින් පසුවේ. ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා SBS සිංහල වැඩසටහන් සමග සම්බන්ධ වූවාට.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.